මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ ගෙදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමීන් වහන්සේ විසිනි.
යමං වදාමි තං වදේත නමස්කාරය කියන්නේ බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණ ගමනං සම්පූර්ණං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි ආමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡාජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් ආජීවට්ඨනක සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේ තබ්බං සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නහි වේරේන වීරානි සම්මන්ති ධ කුදාචනං අවීරේන ච සම්මන්ති ඒස ධම්මෝ සනන්තනෝති. සදහවත් පින්වතුනි, ඇලීම වගේම ගැටීම මේ සංසාරයේ සත්වයා නැවත නැවතත් එකිනෙකාට හමු කරවන චෛතසික බලවේගයක් හැටියට හඳුන්වන්න පුළුවන්. ඇලීම ආසාව ආකර්ෂණ ශක්තියක් ඇති දෙයක් බව අපි කවුරුත් දන්නවා. නමුත් මේ ගැටීම ඒ විදිහට දීර්ඝ සංසාරයේ නැවත නැවතත් දෙන්නෙක් එකට හමු කරන්නේ පලිගැනීමේ චේතනාව තුළ ඇති යම්කිසි ආකර්ෂණ ශක්තියක් නිසායි. ද්වේෂය දැඩි වෙලා වෛර බැඳ ගැනීම කියන තත්වයට ඒ හිත දූෂ්‍ය වුණාට පස්සේ අර පලිගැනීමේ චේතනාව ඇති වෙලා ඊළඟට ඒක අනුව එකට එක කෙරීමේ කැමැත්තක් දෙදෙනෙක් තුළ ඇති වෙනවා. මෙන්න මේ එකට එක කර ගැනීම එකකින් දෙකකින් කෙලවර නොවන දෙයක් බවත් දීර්ඝ සංසාරයේ නැවත නැවතත් නොනවතින තරඟයක් බවට පත්වන දෙයක් බවත් බුදු පියාණන් වහන්සේ නිදර්ශන සහිතව පෙන්වා වදාළ ගාථාවක් තමයි අපි මේ මාතෘකාව හැටියට තබා ගත්තේ. සවැත් නුවර එක්තරා තරුණයෙක් තමාගේ පියා මිය ගියාට පස්සේ ගෙදර දොරෙත් වතු පිටි වලත් හැම වැඩක්ම කරමින් තමන්ගේ මවරක බලාගත්තා. මම කල්පනා කළා තනියම පුතා විහසෙන නිසා පුතාට විවාහයක් කර දෙන්න. ඒ අදහස සඳහන් කළාම පුතා ඒකට විරුද්ධ වුණා. මම මෑණියන් ජීවත් වෙන තාක් මම රැක බලා ගන්නම් කියලා කිව්වා. නමුත් නැවත නැවතත් මව පෙරත් කරන නිසා මේ තරුණයා නිශ්ශබ්ද වුණා. ඊළඟට මව යම්කිසි ගෙදරකට යන්න සූදානම් වුණා විවාහ යෝජනාවක් කරන්න. ඒ අවස්ථාවේ පුත්‍රයා කිව්වා මීට වඩා මා කැමති එක්තරා පවුලක් තිබෙනවා කියලා. ඒ පැත්තට යොමු කළාම මව. ඒ මවත් ඒ විදිහටම ගිහිල්ලා තරුණියක් ගෙනැල්ලා තමන්ගේ පුතාට සරණ පාවා දුන්නා. ඒ තරුණිය වඳ ස්ත්‍රියක් බව හෙළි වුණා. ඒක නිසා මව ඔන්න ඊළඟට කියනවා, ඔන්න පුතාට කියනවා ඔබ කැමති තැනකින් මේ විවාහයක් කර දුන්නයි, දැන් ඒ තැනැත්තිය වඳ ස්ත්‍රියක්ය. ඒක නිසා දරුවකු නැති පවුලක් විනාශ වෙනවාය, කුල පරම්පරාව ගෙනියන්න බැරි වෙනවාය, මම වෙන විවාහයක් වෙන ස්ත්‍රියක්ද ගෙනෙන්නම් කියලා. පුතා ඒකට විරුද්ධ වුණා. නමුත් මේ කතාව අහන් හිටියා අර ස්ත්‍රී, අර වඳ ස්ත්‍රී අහන් ඉඳලා කල්පනා කළා දැන් යම්කිසි ආකාරයකින් වෙනත් බිරිඳක් ගෙනාවොත් ඒ තැනැත්තිය ඒ දරුවන් එහෙම ලබලා මේ ස්ථානයේ සාමිදුව වෙනවා, මට තැනක් නැති වෙනවා, දැන් මමම ගිහිල්ලා ඒ කටයුත්ත කරන්න ඕන කියලා යම්කිසි කපටි අදහසක් ඇතිව එක්තරා පවුලක්කට ගිහිල්ලා ගෙදරකට ගිහිල්ලා කිව්වා මේ මම වඳ ස්ත්‍රියක්, මගේ ස්වාමි පුරුෂයාට භාර්යාව වෙන්න මේ මෙතනින් අපිට දියණියක් දෙන්න කියලා. ඒ අය ඒකට විරුද්ධව කතා කරාම මොකද මේකේ අදහස කියලා කාරණාකාරණ දක්වන හැටියට කිව්වා මේ දරුවෙකු නැති පවුලක් විනාශ වෙනවා ඒක නිසායි කියලා. කොහොම හරි පෙරත්ත කළා, ඒ තැනැත්තියක් ගෙනල්ලා තමන්ගේ ස්වාමි පුරුෂයාට බාර දුන්නා. නමුත් හිතියට අදහස මොකද, යම් ආකාරයකින් මේ තැනැත්තියට දරුවන් නොලැබෙනවා නම් ඒ ආකාරයට මම කටයුතු යොදන්න ඕන කියලා හිතලා කිව්වා හොඳ මිත්‍ර ලීලාවෙන් ඔබට දරු ගැබක් පිහිටි අවස්ථාවේ මට දන්වන්න කියලා. ඉතින් මේ තැනැත්තියත් ඒ කාරණේ දන්නේ නැහැ. ඒ දරු ගැබක් පිහිටි අවස්ථාවක කාරණේ හෙළි කළා. අර ස්ත්‍රිය වඳ ස්ත්‍රිය කළේ මොකද, ආහාරයක ඒ දරු ගැබ හෙළන බෙහෙතක් යොදලා දුන්නා. ඉතින් අර දරුවා නැති වුණා. ඒ වගේම මේ විදිහටම දෙවෙනි වරටත් අර තැනැත්තියගේ දරු ගැබ විනාශ කළා. මේ අතර අසල්වාසී ස්ත්‍රීන් මේ කාරණේ දැකලා විමසනකොට අර ස්ත්‍රියට කිව්වා, ඇයි මේ තරම් මෝඩ තමන්ගේ මේ සපත්නිය, සපත්නිය කියලා කියන්නේ එකට එකම ස්වාමි පුරුෂයෙකුගේ භාර්යාව හැටියට ඉන්න අයට සපත්නිය කියලා කියනවා. ඒ කාලේ ඒ ඉන්දියාවේ තිබුණ සමාජ චාරිත්‍රය අනුව නුඹගේ සපත්නියයි මෙන්න මේ වැඩේ කරන්න කියලා, ඒක නිසා කියන්න එපායි මීට පස්සේ දරු ගැබක් පිහිටියාම කියලා. ඒ තැනැත්තියත් ඒක නිසා ඒ අවස්ථාවේ කිව්වේ නැහැ. දරු ගැබ මෝරාගෙන යනකොට අර තැනැත්තිය ඇයි මට කිව්වේ නැත්තේ කියලා අහුවාම නුඹ මාව ගෙනැල්ලා මෙන්න මේ විදිහට දෙසරයක්ම මට මුගත් කළා, ඒක නිසා මම මොකටද කියන්නේ කියලා ඇහුවා. නමුත් අර ස්ත්‍රිය ආහාරයක අර බෙහෙතම යොදලා දුන්නා දරු ගැබ මෝරපු අවස්ථාව නිසා ජීවිතය විනාශ වෙන තත්වයකට, බරපතල වේදනාවලට පත් වෙලා අර තැනැත්තිය මරණය සිද්ධ වෙන තත්වයට ආවා. එතකොට මැරෙන මොහොතේ මේ තැනැත්තිය දැඩි වෛරයකින් දැඩි ද්වේෂයකින් ප්‍රාර්ථනාවක් කළා. නැත්නම් ඒක ශාපයක් වගේ කළා. මම යක්ෂණියක් වෙලා නුඹත් නුඹට ලැබෙන දරුවනුත් කන්න ශක්තිය මට ලැබේවා කියලා ඒ හිතවිල්ල ඇතිව අර ස්ත්‍රිය අර වේදනාවෙන්ම මරණයටපත් වුණා. මරණයටපත් වෙලා ඒ ගෙදරම බැලඩියක් ව උපන්නා. ඒ ඊට පස්සේ ඉතින් අර ස්වාමි පුරුෂයා මේ වන්ද ස්ත්‍රියට හොඳටම ගැහුවා නුඹ නිසා මගේ මේ පවුල විනාශ වුණා කියලා. ඒ සාඩන පීඩන වලින්ම ඇය මිය ගිහිල්ලා ඒ ගෙදරම කිකිලියක් උපන්නා. ඉතින් ඊනාට කිකිලිය දමන බිත්තර අර බැලලිය ඇවිල්ලා කනවා. ඒ විදිහට දෙතුන් සැරයක්ම කිකිලියගේ බිත්තර කනකොට ඒ කිකිලිය ඊළඟට ද්වේෂසිතක් ඇති කරගෙන මැරෙන අවස්ථාවේ මම නුඹගේ නුඹත් නුඹගේ දරුවනුත් කන්න ඕන කියලා ඒ විදිහට දැඩි ද්වේෂයකින් මිය ගිහිල්ලා දිවි දෙනක් ව උපන්නා. ඊළඟට අර බැලලිය මිය ගිහිල්ලා මුව දෙනක් ව උපන්නා. අර මුව දෙන ලැබෙන පැටියන් දිවි දෙන ඇවිල්ලා කනවා. තුන් සැරයක් මේ විදිහට කළා. එතකොට ඊළඟට මුව දෙන අර විදිහටම දේශයෙන් ප්‍රාර්ථනාවක් කළා. මම යක්ෂණියක් වෙලා නුඹට ලැබෙන දරුවනුත් කනවායි කියලා ඒ විදිහට ප්‍රාර්ථනා කළා. ප්‍රාර්ථනා කළා ඒ මුව දෙන මැරිලා යක්ෂණියක් වුණා. දිවි දෙන මැරුණාට පස්සේ සැවැත් නුවරම දැරියක්ව උපදිලා නිසි වයසට විවාහයට පත් වෙලා ඔන්න දරුවන් ලැබුවා. ඒ අවස්ථාවේදී අන්න අර යක්ෂණිය ඇවිල්ලා දරුවා ලැබුව අවස්ථාවේම ඇවිල්ලා දරුවා බලන්න වගේ පෙන්නලා දරුවා කාලා දාලා ගියා. දෙවෙනි වරටත් ඒ ප්‍රසිද්ධ වුණා. ඉතින් ඊළඟට තුන්වෙනි වරට දරුවෙක් ලැබෙන අවස්ථාවේදී අර ස්ත්‍රිය ස්වාමි පුරුෂයාට කිව්වා මේ ස්ථානේ නම් මේ යක්ෂණියක් ඇවිල්ලා මගේ දරුවන් කනවා. ඒක නිසා අපි මව්පියන්ගේ ගෙදරට යමු කියලා ඒ තමන්ගේ ගෙදරට ස්වාමි පුරුෂයාත් එක්ක ගියා ඒ දරුවා ලැබෙන්න ආසන්නයේදී. ඊළඟට ඒ අතරතුර එතන සඳහන් වෙන්නේ දැන් ඔය යක්ෂයින් පිළිබඳ ප්‍රවෘත්ති වල සඳහන් වෙනවා වෙසමුනි කියලා කියන. වෙසමුනි කියලා ඒ කියන්නේ යක්ෂ අධිපතිවරයා. යක්ෂණියන්ට විටින් විට යම් යම් දඬුවම් වශයෙන් දියගෙනීමේ වාරයන් යොදනවා. ඒ විදිහට ඒ මෙන්න මේ යක්ෂණියටත් ඒ දියගෙනීමේ වාරයේ යෙදලා තිබුණා. ඒක නිසා ඒ ප්‍රමාදය අනුව අර ස්ත්‍රියට අවස්ථාව ලැබුණා තමන්ගේ මව්පියන්ගේ ගෙදරට ගිහිල්ලා දරුවෙකු බිහි කරන්න. ඊළඟට අර යක්ෂණිය ඒ දියගෙනීමේ වාරයෙන් මිදිලා එනකොට ඇවිල්ලා සෙව්වාර හරියට මිතුරියකගේ ආකාරයෙන් ඒ වෙස් වලාගෙන ඇවිල්ලයි බිමසන්නේ අර යක්ෂණිය. කෝ අපේ අහළු ස්ත්‍රිය කියලා ඇහුවාම මිතුරිය කියලා ඇහුවාම ඒ අසල් වාසීන් කිව්වා අන්න මව්පියන්ගේ ගෙදරට ගියායි දරුවෙකු ලැබෙන්නේ මෙතන මේ ස්ථානයේ යක්ෂණියක් ඉන්නවා කියලා. එතකොට මේ යක්ෂණිය ඔන්න ඊළඟට වේගයෙන් යනවා. මගෙන් නම් කොහොම වුණත් බේරෙන්නේ නැහැ කියලා සවැත් නුවර දිශාවට පිටත් වුණා. එදාම හරියට අර ස්ත්‍රිය අර අලුතෙන් ලැබුණු දරුවට දරුවා නාවලා නම් කරලා නම් දීනේ දවස හැටියට. ඊළඟට ස්වාමි පුරුෂයාට කිව්වා අපි දැන් අපි ගෙදර යමු කියලා. ජේතවනාරාමයේ මැදින් තියෙන ඒ පාරෙන් ගෙදර යන පිටත් වුණා. ඒ යන අතරේ ජේතවනාරාම භූමියේම තිබෙන ඒ පොකුණේ තමන් නාලා ස්වාමි පුරුෂයා නානතුරු දරුවාට කිරි දෙමින් මේ ස්ත්‍රිය ඉන්නවා. ඒ අවස්ථාවේම ඔන්න අර යක්ෂිනිය එනවා. මේක දැකලා ස්වාමි පුරුෂයාට කතා කළා ඔන්න අර යක්ෂිනිය එනවා කියලා කෑ ගහලා ඒ ස්වාමි පුරුෂයා එන ප්‍රමාද වෙන නිසා මේ ස්ත්‍රිය අර දරුවත් අරගෙන වේගෙන් දිව්වා විහාරයේ දිශාවට. ඒ අවස්ථාවේ බුදු පියාණන් වහන්සේ සංඝයා වහන්සේලා ඒ පිරිසට ඒ විශාල පිරිසකට ධර්මයේ දේශනා කරනවා. මේ ස්ත්‍රිය මේ දරුවා අරගෙන ගිහිල්ලා බුදු පියාණන් වහන්සේගේ පාමුල තැබුවා. මේ භාග්‍යතුන් වහන්සේ මේ දරුවා ඔබටයි ඔබට මම පූජ කරනවා ජීවිතය දෙන්න කියලා. ඒ අවස්ථාවේ එතන සඳහන් වෙනවා සුමන දිව්‍ය රාජයා මේ කියන්නේ මේ අපේ සිරිපාඩවියේ ඉන්නේ සමන් දෙවියන්මයි. ඒ සුමන දිව්‍ය රාජයා ඒ අවස්ථාවේ ජේතවනාරාමයේ දොරටුව මුර කරන දේවතාව හැටියට හිටියේ. ඒ දේවතාව ඉඩ දුන්නේ නැහැ යක්ෂණියට ඇතුල් වෙන්න. නමුත් බුදු පියාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට වදාලා ගිහිල්ලා යක්ෂණිය කැඳවාගෙන ඉන්න කියලා. ඔන්න ඊළඟට යක්ෂණිය එනකොට අර ස්ත්‍රිය බය වුණා. බුදු පියාණන් වහන්සේ කිව්වා බය වෙන්න එපා නිහඬ වෙන්න කියලා. ඊළඟට බුදු පියාණන් වහන්සේ අර යක්ෂණියට කියනවා ඇයි මේ විදිහට වෛරය සංසිඳවා ගන්න උත්සාහ කරන්නේ? කිසිදාක වෛරය සංසිඳෙන්නේ නැත. මා වැනි බුදු කෙනෙක් හමුුනේ නැත්නම් නුඹලාගේ වෛරය කල්පයක්ම පවතිනවාය. හරියට අර කපුටනුත් බකමූණුනුත් අතර තියෙන වෛරය වගේ කියලා ඔන්න අර ගාථාව වදාලා බුදු පියාණන් වහන්සේ අපි අර මාතෘකා හැටියට ප්‍රකාශ කළ ගාථාව. මෙහි වේරේන වේරාණී සම්මන්ති ද කුදාචනං අවේරේනච සම්මන්ති ඒස ධම්මෝ සනන්තනෝ. මේ ලෝකයේ කිසිදාක වෛරයෙන් වෛර සංසිඳෙන්නේ නැත. වෛරයෙන් වෛරයෝ නොසංසිඳෙත්. අවේරේනව සම්මන්ති අවෛරයෙන්මයි වෛර සංසිඳෙන්නේ. ඒස ධම්මෝ සනන්තනෝ, නිය සනාතන සදාකාලික ධර්මතාවක් කියලා ඒ හතරපද ගාථාවක් බුදු පියාණන් වහන්සේ වදාලා. ඒ ධර්ම කතාවේ සඳහන් වෙන ওই ගාථාව අහලා අර යක්ෂිනිය, ඒ යක්ෂිනියගේ නම සඳහන් වෙන කාලි කියලා, ඒ යක්ෂිනිය සෝවාන් ඵලයටපත් වුණා. සෝවාන් ඵලයටපත් වුණා. ඊළඟට බුදු පියාණන් වහන්සේ මේ තැනැත්තිය ඇතුළත ඇති වුණු වෙනස ප්‍රකාශ කරන්න, වෙනස දන්වන්න අනිත්‍යයට කිව්වා, "නුඹ යතේ සිටින මේ දරුවා දෙන්නේ මේ යක්ෂිනිය අතට" කියලා. අපොයි බෑ ස්වාමී, මට බයයි කියලා කිව්වා. බය වෙන දෙයක් නැහැ, දැන් දෙන්නේ කියලා කිව්වා බුදු පියාණන් වහන්සේ. ඊළඟට අර යක්ෂණියගේ අතට දුන්නා අර කුඩා දරුවා. යක්ෂණිය ඒ දරුවා සිඹලා වැළඳගෙන ඊන ආපහු අර ස්ත්‍රියගේ අතට දීලා අඬන්න පටන් ගත්තා. බුදු පියාණන් වහන්සේ ඇහුවා, "ඇයි අඬන්නේ කියලා?" "මම ඉස්සර මට ඕනේ හැටියට ජීවත් වෙලත් කුසපුරා ආහාරයක් ලැබුණේ නැත. දැන් මං කොහොමද ජීවත් වෙන්නේ? ඒ කියන්නේ දැන් ඉස්සෙල්ල වගේ මරාගෙන කන්න බෑ කියන එක. යම්කිසි වෙනසක් ඇතුළත සිද්ධ වෙලා තියෙන නිසා." එතකොට බුදු පියාණන් වහන්සේ ඒක සමතිකට පත් කරගෙන වැසෙන් අර ස්ත්‍රියට කිව්වා, "දැන් මේ මේ මිතුරිය මේ තැනැත්තිය එකගෙන ගිහිල්ලා මිත්‍ර ලීලාවකට ඇවිල්ලා තියෙන්නේ. එකගෙන ගිහිල්ලා තමන්ගේ ගෙදර සුදුසු තැනක නවත්තලා හොඳ ආහාර පාන වලින් සංග්‍රහ කරන්නේ නිතිපතා කියලා." ඉතින් එතන සඳහන් වෙනවා මේ මේ ස්ත්‍රියත් ඒ වගේම දැන් එතකොට සමතය වෙලා මේ වෛරය අර යක්ෂණිය අරගෙන ගිහිල්ලා තමන්ගේ ගෙදර යටලීය පිහිටෙව්වා. ඒකේ වාසය කරන්න සලස්වලා ආහාර පාන දෙන්න පටන් ගත්තා. නමුත් මේ ඒ යක්ෂණියට ඒ ස්ථානයේ සුදුසු නැතේ කියලා ඊනට පැමිණිලි කරා. මොකද අර වී කොටනකොට මෝල් ගහ වදින වගේ දැනෙනවා කියලා. ඊළඟට ඒ විදිහටම ඊළඟට දිය කල තිබෙන තැන ලිප ළඟ ආදී ස්ථාන කීපයකම නතර කළා. ඒ හැමතැනකම අර යක්ෂණිය Tamanට ගැළපෙන්නේ නැතේ, ඒකට කරදර සහිතයි කියලා කිව්වහම අන්තිමේදී ගමෙන් පිට විවෘත තැනක යක්ෂණිය වෙනුවෙන් වෙනම තැනක තැනක නවත්තලා ඒ ස්ථානයට දිනපතා ආහාර පාන ගෙනියනවා. යක්ෂණියත් දැන් එතකොට Tamanට මේ වෙනුවෙන් කරන්න පුළුවන් ප්‍රතිපකාරයක් හැටියට සලකලා අර අර ස්ත්‍රියට දන්වනවා, අවුරුද්ද මේ මේ අවුරුදුවල හුඟක් වැසි තිබෙනවා. ඒ වැසි තිබෙන කාලවල උස් බිමේ ගොවිතැන් කරන්න, මේ අවුරුද්දේ නියං සායවල් තිබෙනවා, ඒක නිසා පහත් බිමේ ගොවිතැන් කරන්න ආදී වශයෙන් උපදෙස් දෙනවා. ඒ අනුව මේ ස්ත්‍රියගේ ගොවිතැන් ආදී සරුසාර වෙනවා, අනිත් අයගේ ගොවිතැන් පාළු වෙනවා. එතකොට ඒ අනිත් මිනිස්සුන් ඇහුවා, "මොකද්දයි මේ, මොකද කොහොමද මේ තමන්ගේ ඔබගේ ගොවිතැන් විතරක් මේ විදිහට සරුසාර වෙන්නේ?" කියලා ඇහුවාම, "මෙන්න මේ විදිහේ දෙයක් මම කරනවායි, මගේ මිතුරිය මට නිතිපතා දන්වනවායි, ඒ වැසි සහිත කාල සීමාවල් පිළිබඳ කාරණා දන්වනවායි" කියලා කිව්වහම, "නුඹලත් මේ විදිහට කළොත් ආහාර පාන වලින් සංග්‍රහ කළොත් නුඹලටත් ඒ උදව්ව කරයි" කියලා. අන්න එතකොට ඒ විදිහටම ඒ ප්‍රදේශයේ මිනිස්සුනුත් ආහාර පාන යක්ෂණිය වෙනුවෙන් ගෙනත් දුන්නා. එතකොට යක්ෂණියත් අර සලාත ක්‍රමයට වගේ යක්ෂණියටත් ආහාර පාන වලින් අඩුපාඩුවක් වුණේ නැහැ. මිනිස්සුන්ගෙත් ගොවිතැන් ආදී සරුසාර වුණා කියලා ওই දෙটায় ඒ ධර්ම කතාවේ සඳහන් වෙන්නේ. එතකොට මේක තුල අපි දැන් මේ කාලේ සමහර කෙනෙකුට මේවා ගැන සැක හිතෙන්න පුළුවන්, මේ යක්ෂණිය පිළිබඳ ප්‍රවෘත්ති. නමුත් මේවා මහ පුදුම, මේ විශ්වයේ සිදුවන දේවල් වලින් ඉතාම සුළු කොටසයි සාමාන්‍ය මිනිස්සුන්ගේ මනසට හසු වෙන්නේ. නමුත් මෙතන අපට වැදගත් වෙන කාරණා ටික මතු කරලා ගනිමු මේ කථාන්තරය තුලින්ම. දැන් මෙයින් අපට පේනවා මේ කතාව දිහා බැලුවාම මේවා අමුතු දේවල් නෙවෙයි. මේ කාලේ සමාජය ගැන හිතලා බැලුවත් ගෘහ ජීවිතයේ සාමාන්‍යයෙන් පැන නගින ගැටලුවක් තුලින් මතු වුණු වෛරයකුයි මෙතන මේ කියවෙන්නේ. විශේෂයෙන්ම ඒ දඹදිව ඉන්දියාවේ සපත්නී සංස්ථාව තිබුණා. කියන්නේ බහුභාර්යා වශයෙන් එක ස්වාමි පුරුෂයෙකුගේ භාර්යාවන් හැටියට කිහිප දෙනෙකු සිටියා. ඒ බඳු අවස්ථාවල් ඒ එතන හඳුන්වන්නේ සපත්නීන් හැටියට. නමුත් බොහෝ විට ඒක තුලින් ඊර්ෂාව මතුවෙනවා. ඊර්ෂාවෙන් වෛරයට හැරෙනවා. ඒක නිසාම භාෂාවට වචනයක් එකතු වුණා සපත්ත කියලා. සපත්ත කියලා කියන්නේ සතුරා කියන අර්ථය දෙන වචනයක්. අර සපත්නී කියන පදයෙන් බිඳිලා ආපු එක. ඒ තරමටම සපත්නීන් අතර ඊර්ෂාව තුලින් වෛරය මතුවෙන නිසායි සපත්ත කියන වචනේ සතුරා වචනය හැටියට පත් වුණේ. ඒ අර්ථය දෙන වචනයක් හැටියට පත් වුණේ. එතකොට මෙන්න මෙතනත් මේ දැක්වෙන්නේ සපත්නීන් දෙන්නේ සපත්ත බවට පත් වෙලා තම තමන්ගේ වෛරය පිරිමහා ගන්න ಜಾති ಜಾති මේ විදිහට තිරිසන් ආත්මවල පවා යක්ෂාත්ම ආදී මේ විදිහට සංසාරයේ ගියෙච්ච ආකාරයයි. ඉතින් මේන් අපට පේනවා මේ වෛරය දීර්ඝ කාලයක් සංසාරයේ යන හැටි. අර කියාපු අර ගැටීම ගැටීම තුල තිබෙන පරිගැනීමේ චේතනාව ආයතන. ඒකයි ආකර්ෂණය. ඒ චේතනාව තුල යම්කිසි ආකර්ෂණයක් තිබෙනවා. ගැටෙන්න අවස්ථාව සලසල දෙනවා. ඉතින් මේ දෙන්න මේ තරම් දීර්ඝ කාලයක් වෛරය පිරිමහා ගන්න උත්සාහ කළා. අetzte වශයෙන්ම පිරිමහා ගැනීම මිසක් වෛරය සංසිඳවා ගන්න ඒ ඇයිට බැරි වුණා. බුදු පියාණන් වහන්සේ තමයි පින්නුම් කළ දුන්නේ ධර්මතාව ලෝකයේ කිසිදාක කොයි තරම් කාලයක් කල්ප ගණන් ගියත් වෛරයෙන් වෛරය කවදාවත් පිරිමහා ගන්න බෑ. ඒක ධර්මතාවක් හැටියට ඒ යක්ෂණියට අවබෝධ කළා. ඒ වෙනුවට අවෛරයෙන් එතන කියවෙන්නේ අවෛරය. වෛරය වෙනුවට අවෛරයයි උපකාර කරගත යුත්තේ වෛරයේ ශක්තිය බිඳින්න එහෙම නැත්නම් ඒක සංසිඳවන්න කියන ඒ කෙටි උපදේශයයි මේ ගාථාවේ තිබෙන්නේ. නමුත් මෙතන සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් කොහොමද මේ ගාථාවක් අහලා යක්ෂණියකගේ අරතරම් පරිවර්තනයක් සිද්ධ වුනේ කියලා. අපි දන්නවා දැන් බොහෝ විට ওই මාර්ගඵල අවබෝධය ආදී සිද්ධ වෙන්නේ යම්කිසි මානසික ඝට්ටණයක ඇතුල් පැත්ත බැලුවාමයි. එතකොට මේ මානසික ඝට්ටණයකට පාත්‍ර වෙච්ච තැනක් තමයි මේ යක්ෂණිය. මේ යක්ෂණිය හිතුවේ කල්පනා කළේ වෛරයෙන් වෛරයෙන්ම සංසිඳව ගන්න. ඉතින් මේකෙදි බුදු පියාණන් වහන්සේ දේශනා කළේ බණපදය අහලා තමන්ගේ හිත දිහා බැලුවා යෝනිසෝ මනසිකාර වශයෙන්. අවෛරය මේ වෛරයෙන් විස සංසිඳව ගන්න බෑ. එතකොට මේක තුල ක්‍රියාත්මක වෙන සිත දිහා බලලා තමයි ඒ අපිට හිතා ගන්න පුළුවන් ඒ විදිය ලෝකෝත්තර තත්ත්වයක් පවා ලබා ගත්තේ. ඊළඟට ඒක අනුවම අපටත් ගන්න පාඩමක් තිබෙනවා. ඒ තරම් අර මිනීමස් කරන යක්ෂණියක් අර දරුවා කන්න බලාගෙන ආපු යක්ෂණිය අන්තිමට අර සෝවාන් ඵලයට පත් වුණාට පස්සේ අර දරුවා හුරතල් කළා. සිප වෙනඳ ගත්තා. ඊළඟට නිර්මාංශ ආහාරයට යොමු වුණා. එතකොට ඒ යක්ෂණිය ගිනුත් අපිට මේ සමාජයේට හුඟක් ඉගෙන ගන්න දේවල් තිබෙනවා. ඒ තරම් යක්ෂණියගේ හිත ඒ තරම් මෘදු මොළක් වුණා මේ ගාථාවෙන්. බුදු පියාණන් වහන්සේ වදාළ මහා කරුණික බුදු පියාණන් වහන්සේ වදාළ ගාථාව අහලා යක්ෂණියගේ සිත කොයි තරම් මෘදු මොළක් වුණාද කියලා කියතොත් අර ආර්ය තත්ත්වය ලැබුවා වගේම ඊළඟට අර දරුසුරතලයක්ත් මේ කතාවකට කියවෙනවා. ඊළඟට නිර්මාංශ ආහාරයේ ඒ නිර්මාංශ ප්‍රතිපත්තියට බැස්සා. මේවත් මේ කතාව තුලින් අපි නෙලාගත යුතු ආදර්ශයි. ඊළඟට අපි කල්පනා කරලා බලමු ගැඹුරින් හිතනවා නම් මේ ගාථාවේ අදහස. අදහස කියලා කිව්වහම මේක වැඩි විස්තර කරන්න දෙයක් නෑ වගේ පේන්නේ. නමුත් මෙන්න මෙතන මේ බුදු පියාණන් වහන්සේ වෛරය වෛරයෙන්ම වෛරයන් එහෙම නැත්නම් වෛරයෝ නොසංසිඳෙත් අවෛරයෙන්ම සංසිඳිනවා. මෙතන අවෛරය කියන වචනය යොදලා තිබෙන්නේ. මේක බොහොම පුළුල් අර්ථයක් ඇති වචනයක්. දැන් සාමාන්‍යයෙන් අපි ද්වේෂය ගැන කියනකොට නම් ද්වේෂය තරහ කියනවා නම් ඒකට අනිත් පැත්තට යොදන වචනය මෛත්‍රියයි. නමුත් බුදු පියාණන් වහන්සේ දන්නවා මුල් බැසගත්තු ඒ වෛර හැටියට එහෙම් පිටින්ම කියන්නේ බද්ධ වෛරය කියලා ඒකට කියනවා. එහෙම නැත්නම් ආඝාත කියලා වචනයකුත් තියෙනවා. ආඝාත කියලා කියන්නේ බද්ධ වෛරය. අන්න ඒ විදිහේ බද්ධ වෛරයක් එකපාරටම මෛත්‍රියෙන්ම විඳින්න බැරි බව. ඒක නිසා බුදු පියාණන් වහන්සේ එක්තරා සූත්‍රයක දේශනා කරලා තිබෙනවා ආඝාත පටිවිණ්‍ය සූත්‍රය කියලා. මේ දේශය එහෙම නැත්නම් මේ බද්ධ වෛරය සංසිඳවා ගැනීමේ ක්‍රම පහක්. පළමුවෙන්ම මෛත්‍රියයි. ඒ කියන්නේ යම්කිසි කෙනෙකුන් පිළිබඳව දැඩි වෛරයක් තිබෙනවා නම් ඒ වෛරය සංසිඳවා ගන්න මෛත්‍රිය පාවිච්චි කරන මෛත්‍රී සිටිවිලි. මෛත්‍රියනුත් බැරි වුණොත් කරුණාව යොදන්න. මෙතන කරුණාව කියලා කියන්නේ අර පුද්ගලයාගේ ඒ වෛරසිතක් ඇති කරගන්නේ ඒ ධර්මයේ පිළිබඳ අවබෝධයක් නැතිකම අඥානකම ඒ යම්කිසි මානසික දුර්වලතාවක් හැටියට සලකලා. ඒක නැත්තා ලෙඩෙක් හැටියට මානසික දුර්වලතාවක් ඇති කෙනෙක් හැටියට සලකලා කරුණාව උපදවගෙන. ඒ තැනත්තා කෙරෙහි තියෙන වෛරය ඉවත් කරනවා. පරිගැනීමේ චේතනාව තමාගේ පැත්තෙන් පරිගැනීමේ චේතනාව ඉවත් කරගන්නවා. ඊළඟට ඒ වගේම දක්වනවා උපේක්ෂාව. උපේක්ෂාවත් උපකාර කරන්න පුළුවන් කරගන්න පුළුවන් අවස්ථානුකූලව. දැන් මේවා ප්‍රායෝගිකව මේ පින්වතුන්ටත් අත්හදා බලන්න පුළුවන්. එකපාරටම දැන් මෛත්‍රිය කරන්නයි කියලා අපි වචනෙට ලේසියට කියනවා. නමුත් සමහර විට මෛත්‍රියට හිත නගා ගන්න අමාරුයි. ඒක නිසා අර අමතර දේවල් බුදු පියාණන් වහන්සේ තව ඒකට උදව් දෙනවා. අර හොඳට මුල් බැසගත්තු ගහක් ලේසියෙන් උගුල්ලන්න බැරි වෙනකොට තව නොයෙකුත් ආම් පන්තිතු කරගෙන ඒවා උගුල්ලන්න සූදානම් කරන්න වගේ දැන් මෙතෙන්දී මෛත්‍රිය පමණක් නොවේ කරුණාවත් උපකාර කරනවා. කරුණාව පමණක් නොවේ උපේක්ෂාව. උපේක්ෂාව කියලා කියන්නේ මේ පින්නතුන් දන්නවා හිත මධ්‍යස්ථ තත්වයට පත් කරගන්නවා. දැන් මේ මහ පොළොවට අසුචි වැටුණත් මලක් වැටුණත් මහ පොළොව ඒකට විශේෂ ප්‍රශංසාවක්වත් විවේචනයක්වත් කරන්නේ නැහැ. ගින්න පිළිබඳවත් එහෙමයි. අන්න ඒ වගේ මහ පොළොව වගේ ගින්න වගේ ධාතු හතර කියලා කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියලා. වතුරට සැම් පවුඩර් වගේ දේවල් දැම්මත් සමන් දැම්මත් අසුචි හේදුවත් වතුරේ පැමිණිල්ලක් නැහැ. අන්න ඒ වගේ හිත උපේක්ෂා තත්වයකට ගේනවා. අන්නේ වගේ ඒ උපේක්ෂාවෙනුත් සමහර විට වෛරය ඉවත් කර ගන්න පුළුවන්. තවත් ගැඹුරින් දක්වනවා අසති අමනසිකාරෝ කියලා. ඒ කියන්නේ වෛරයට එන නිමිත්ත, වෛරය නිසා එන අරමුණ. ඒ කියන්නේ යම් කිසි පුද්ගලයෙක් කළ දේ ඒක ඕනෑකමින්ම උත්සාහයෙන්ම ඒ අරමුණෙන් වෙන අරමුණකට හිත යොමු කරනවා. උපමාවකට කියනවනම් දැන් අපි දකින්න අකමැති දැඩි තදබල ආලෝකයක් එනකොට අපි ඇස් වහ ගන්නවා. එහෙම නැත්නම් අනිත් පැත්ත බලා ගන්නවා. අන්න ඒ වගේ උත්සාහයෙන් ඒ සිතිවිල්ල හිතෙන් අහක් කරනවා. අසතියමනිස්කාර. ඊළඟට තවත් ක්‍රමයක් යොදනවා යෝනිසෝ මනසිකාර කියලා. ඒ කියන්නේ තවත් ක්‍රමයක් දක්වනවා. එතන පස්වෙනිම දක්වනවා කම්මස්සකතා කියලා. කම්මස්සකතා කියලා කියන්නේ කර්මයේ කර්මදායාද බව හැම කෙනාම තම තමන් කරන කර්මයට උරුමක් කාර්යෝ. ඒක නිසා දැන් අර සාමාන්‍ය සමාජයේ ධර්මානුකූලව කල්පනා කරන අය ওই විදිහේ ක්‍රෝධ සිත් ඉවත් කරගන්න උපකාර කරගන්න සාමාන්‍ය ව්‍යවහාරයක් තමයි. එයා කරන දේ යාට, අපි කරන දේ අපට. අන්න එතන කියවෙනවා ඒ අදහස. එයා කරගන්න දේ යාට. එතකොට එයා යම් කිසි කෙනෙක් වෛරයක් ඇති කරගෙන, පරිගැණීමේ චේතනාවක් ඇති කරගෙන පරිගන්න උත්සාහ කරනවා නම් ඒක එයාටම කර්මයක්. එයාගේ කර්මදායාදයක් ඒක. අපි කරන දේ අපි හොඳ හිත ඇති කරගෙන මෛත්‍රිය කරොත් අපටයි ඒක. අන්නේ විදිහට එතන බුදු පියාණන් වහන්සේ දක්වන්නේ කර්මය පිළිබඳ ධර්මතාව. කම්මස්සකතා කියලා කියන්නේ කම්මස්සකෝමි කම්මදායාදෝ කම්මයෝනි කම්මබන්දු කම්මපටිසරණෝ ආදී වශයෙන් දක්වන ආකාරයට හැම කෙනාටම අයිති දේ තමන්ගේ කියලා කියන්න පුළුවන් දේ තමයි කර්මය. තමන්ගේ දායාදයක් කර්මයයි. තමන්ගේ තමන් ඇති වුණේත් කර්මයෙන්මයි. තමන්ගේ ඥාතිවරයත් කර්මයෙන්මයි. තමන්ගේ පිළිසරණයක් පිහිටත් තමන් කරන කර්මයමයි. අන්නේ ධර්මතාව සිහිපත් කරගෙන තමන්ට වෛර කරන තැනැත්තා, තමන්ගේ පරිගන්න උත්සාහ කරන තැනැත්තා එක්ක ගැටෙන්න යන්නේ නැහැ. එකට එක කරන්න යන්නේ නැහැ. මේ එකට එක කර ගැනීම එක එකකින් දෙකකින් අතර වෙන එකක් නොවන බවයි බුදු පියාණන් වහන්සේ මතක් කරලා දෙන්නේ. ඒක දීර්ඝ කාලයක් මේ සංසාරේ යනවා. ඒක අමුතු දෙයක් නෙවෙයි. මේ පින්නතුන් විතර අහලා තිබෙනවා බුදු පියාණන් වහන්සේ පිළිබඳව බෝධිසත්වයේ ඒ ජාත කතාවල් වල. මම කවුරුත් දන්නවනේ බෝධිසත්වයන් වහන්සේට ඒ දේවදත්ත, දැන් ඔය බුද්ධ අවසානාත්මයේදී දේවදත්ත නමින් හඳුන්වන තැනැත්තා අතීතයේ සේරිවාණිජ ජාතකයේ කියවෙන හැටියට සේරිවාණිජ වෙළඳෙක් වෙලා කච්චපුර නම් වූ ඒ බෝධිසත්ව වෙළඳත් එක්ක රන්තලියක් නිසා ඇති කරගත්තු වෛරය නිසා තමයි ඒ තරම් දීර්ඝ කාලයක් කල්ප ගණන් අරගෙන ආපු වෛරය අන්තිමට කෙලවර වුණේ දේවදත්ත ස්තවිරෙන් ආනන්තරිය පාප කර්මයට බුදුරජාණන් වහන්සේගේ ශරීරයෙන් ලේ සොල්වලා සංඝ ભેද කරලා මහා භයානක ආනන්තරිය පාප කර්ම කළා වීචි නිරයට පත් වුණා. අන්නේ තරම් භයානක විපාක දෙන දෙයක් මේ වෛරය කියන එක. ඒ තරම් දිග යන එකක්. එතකොට ඒ අතින් බැලුවත් අපිට පේනවා මේ වෛරය මුල් බැසගත්තාම පහසුවෙන් ඉවත් කරන්නත් බෑ. ඒකයි බුදු පියාණන් වහන්සේ මේ විදිහේ ක්‍රම රාශියක් දක්වලා තිබෙන්නේ. දැන් තවදුරටත් මේ ගැන අපි හිත යොදවල බලනකොට දැන් මෙතන දක්වලා තිබෙනවා දැන් අපි සඳහන් කළා මෛත්‍රිය, කරුණාව, උපේක්ෂාව, අසති අමනසිකාර කියලා කියන ඒ අසති අමනසිකාර කියලා කියන්නේ සිහිය සහ මෙනෙහි කිරීම සාමාන්‍යයෙන් අපි යමකට යොදන්නේ. මෙතෙන්දී උත්සාහයෙන් ඒක අමතක කරන්න උත්සාහ. ඒ පිළිබඳ මෙනෙහි කිරීම ඉවත් කරනවා. මෙනෙහි නොකර ඉන්නවා කියන එක කියන්න පුළුවන්. මෙනෙහි නොකර ඉන්න හිත සලස්ස ගන්නවා. ඊළඟට අවසාන වශයෙන් කම්මස්සකතා කියලා කියන කර්ම නියාමතාව සිහිපත් කරලා තමන්ගේ හිත තැන්පත් කර ගන්නවා. මේ එක එකක් ගැන හිතලා බලනවා නම් දැන් මෛත්‍රිය ගැන මේ පින්වතුන් කවුරුත් නිතර අහලා තියෙනවා, නිතර තම තමන්ගේ ප්‍රමාණින් කරනවා. ඒකෙදිත් අපට විශේෂයෙන්ම සිහිය යොදන්න වටිනවා. දැන් කරණීය සූත්‍රයේ අර සියලු සත්වයින්ට මෛත්‍රී කිරීම පිළිබඳව බුදු පියාණන් වහන්සේ දක්වනවා යම් තාක් සත්වයින් සිටිනවා නම් ඒ තැතිගත් තැති නොගත් දිග ශරීර ප්‍රමාණය අනුව දක්වනවා, ළඟපාත හැකියට දක්වනවා, උපන් උපන් හැකියට දක්වනවා. ඒ විදිහට විවිධ සත්ව විශේෂයන් ඒ හැම කෙනෙක්ම අල්ලලයි සියලු සත්වයෝ කියලා කියන්නේ. එපමණක් නෙවෙයි ඊළඟට ඒ කර්ණීය සූත්‍රයේ කියනවා න පරෝ පරං නිකුබ්බේත නාතිමඤ්ඤේත කත්තචිනං කංචි. තමා වෛර කරනවා පමණක් නෙවෙයි ඒ කෙනෙක් පතනවා කිසිවෙකු කිසිවෙකුට අවමන් නොකරේවා, කිසිවෙකු කිසිවෙකුට කිසිවෙක් හෙළා නොදකිත්වා අවමන් නොකරේත්වා. න පරෝ පරං නිකුබ්බේත නාතිමඤ්ඤේත කත්තචිනං කංචි. ඥාරෝසනා පටිග සංඥා නාඤ්ඤමඤ්ඤස්ස දුක්ඛමිච්ඡේය. ද්වේෂයක් ඒ පටිග කියලා කියන ඒ බද්ධ වෛර ආදී දේවල් ඒවා කිසිවෙකු කිසිවෙකුට නොකිරීවා. දැන් සාමාන්‍ය ලෝකයේ සිරිත මොකක්ද? තමන් පලි ගන්න කැමති නෑ, තමන් අත පුළුස්ස ගන්න කැමති නෑ, වෙන කෙනෙකු ලවා ඒ පලි ගැනීම තමා වෙනුවෙන් කරවන්න සමහර කෙනෙක් කැමති. එතකොට ඒක යටත් තියෙන්නේ අර ද්වේෂයයි වෛරයයි. ඒ වෙනුවට මේ කරණීය සූත්‍රය කියන්නේ අර හැම දිනාටම යහපත පතන අතර හැම දිනෙකම සුවපත් වෙත්වා අර විදිය ගැටුම්වත් දකින්න තමන් කැමති නෑ. අන්න ඒ තත්වයට මෛත්‍රිය පිරිසුදු කරගත්තොත් ක්‍රමක්‍රමයෙන් පුළුවන් අර වෛරසිත ජය ගන්න. මොකද සියලු සත්‍යෝ කියලා කියනකොට එක්කෙනෙක්වත් අතහැරෙන්නේ නෑ. ඒ මෛත්‍රිය වඩන ආකාරය සුවපත්ත්වා කියන වචනය තුලයි තියෙන්නේ. නමුත් ඒක ගැඹුරින් තේරුම් ගත්තොත් සියලුම සත්‍යෝ. ඊළඟට කරුණාව කියන්නේ අන්න අර ද්වේෂසිත ඇති වුණු පුද්ගලයාගේ දුර්වලකමක් හැටියට සලකලා. ඊතනැත්තා අසරණ තත්වයට පත් වුණු කෙනෙක්. ධර්මඥානය නැති නිසා, අවබෝධය නැති නිසා මේ විදිහට වෛරසිතක් ඇති කරගත්තා. ඊතනැත්තාගේ වෛරය නැති වේවා, ද්වේෂය නැති වේවා කියලා පැතීමක් කරනවා කරුණාවෙන්. හරියට අර ලෙඩකට දුකට පාත්‍ර වෙලා ඉන්න කෙනෙක් සුවපත් වේවා කියලා හිතන්න වගේ වෛරකාරයා ලෙඩෙක් හැටියට හිතා ගන්නවා. මෙයා මේ වෛරය කියන ඒ දුකෙන් මිදේවා. අන්න ඒ විදිහට කරුණාව. උපේක්ෂාවේදී අපි අර කිව්ව ආකාරයට හිතා ගන්නවා මේ මහ පොළොව වගේ මේ අචේතනික වස්තුන්ගෙනුත් අපට යම් යම් දේවල් ඉගෙන ගන්න පුළුවන්. මේ අචේතනික වස්තුන් වල තිබෙන අන්න අර උපේක්ෂා ගුණය ඒක තමා තුළට ඇති කර ගන්න උත්සාහ කරනවා. ඊළඟට නොමෙනෙහි කිරීම ගැන අපි දැනටමත් කිව්වා. ඊළඟට අර කර්මයක්, කර්මයේ විපාකයක් ඒක පිළිබඳව ගැඹුරින් කල්පනා කළා, ද්වේෂයෙන් හිත මුදා ගන්නවා. ඒ වගේම තවත් දක්වනවා, තවත් ගැඹුරට යනවා නම් දැන් මේ හැම එකක් තුළම තිබෙනවා අර කන්ති කියලා කියන ගුණය, ඉවසීම. ඉවසීම පළමුවෙන්ම අර තමන්ට වෙන පීඩනේ ඉවසන්න ශක්තියක් ඇති කරගන්න. ඉවසගත්තට පස්සේ තමයි ඊළඟට අර අනුන්ට යහපත පැතීම් වශයෙන් මෛත්‍රී කරන්නේ. ඒ වගේම දෙයක් තමයි යෝනිසෝ මනසිකාර. යෝනිසෝ මනසිකාර කියලා කියන්නේ මේ හිතවිලි ඇති වෙන තැන හරියට අල්ලගන්න එකයි. දැන් අපි අර ගාථාව ගැන තව ටිකක් කල්පනා කරලා බැලුවොත්, අර ගාථාව අහලා යක්ෂිනිය සෝවාන් වුණේ කොහොමද? අපි දැන් කෙටියෙන් සඳහන් කළා යම්කිසි මානසික විප්ලවයක්, ඝට්ටනයක් තුලිනුයි මේ බොහෝ විට මේ ලෝකෝත්තර තත්වයන්, ඒ කියන්නේ නිර්වාණ අවබෝධයයි. නිවන කියලා කියන්නේ සංස්කාර සංසිඳීමයි. නිවන කියලා කියන්නේ සංස්කාර සංසිඳීම නම් ඒකට උපකාර වන්නේ සංස්කාරවල යථා ස්වභාවය වටහා ගැනීම, අවබෝධ කර ගැනීමයි. සංස්කාරවල යථා ස්වභාවය වටහා ගන්න බැරි වෙන්නේ අපේ සිත් හැමතිස්සෙම විතර්ක ඔස්සේ දුවන නිසා. එක්ක රාගය ඔස්සේ, එක්ක ද්වේෂය ඔස්සේ, මානය ඔස්සේ ආදී ඒ කෙලෙස් ඔස්සේ විතර්ක ජාලාවක දුවනවා. ඒ දිවිල්ල හරියට අර ඒක පැන නගින තැන අමතක කරලා දුවන දිවිල්ල. හරියට අර මුවෙක් මිරිඟුවක් ඔස්සේ දුවන්න වගේ. මිරිඟුවට හේතුව තිබෙන්නේ ඒක අවබෝධ කරගත්තොත් ඒක ඒ මුවා දුවන්නේ නැහැ. ඒක පිළිබඳ වැරදි අවබෝධයක්, විපරීත සංඥාවක් නිසායි මුවා මිරිඟුව ඔස්සේ දුවන්නේ. දුවල කිට්ටු වෙන්න පුළුවන් කියලා හිතාගෙන. ඒ වගේ මේ අපේ සිත්වල ස්වභාවය මොකක්ද? සංස්කාර වේගය කියලා කියන්නේ මේ විතර්ක වේගය. විතර්ක තුලින් අර ඉදිරිපත් කරන අරමුණ පස්සේ පසුපසේ එළවා යනවා. කල්ප ගණන් එළවගෙන ගියත් අර වෛරය පිරිමහා ගන්න බැරිව වගේ මේවා සංසිඳව ගන්න බෑ. දැන් මෙතන කෙලින්ම කියවෙන ගාථාවෙන් සංසිඳීම ගැනත් කියවෙනවා. මෙහි වේරේන වේරාණි සම්මන්තීද කුදාචන. අන්නේ නියම වචනය අහුවෙලා තියෙන එතන. වෛරයෙන් කිසිදු කලෙක මේ ලෝකේ වෛරයෝ නොසංසිඳෙත්. අන්න එතන සංසිඳීම ගැන කියනවා. ඊළඟට කියවෙනවා අවීරේණේව සම්මන්ති ඒස ධම්මෝ සනන්තනෝ. අවෛරයෙන්මයි මේක සංසිඳෙන්නේ. එතකොට වෛරයත් අවෛරයත් කියන වචන දෙකයි අන්න අර යක්ෂිනියගේ හිතට වැටෙන්නේ නැති අර අවස්ථාවේ අපි ටිකක් කල්පනා කරලා බලනවනම්. දැඩි වෛරයකින් හිටිය යක්ෂිනිය තුලට බුදු පියාණන් වහන්සේ දැම්මා යම්කිසි රහසක්, අවබෝධයක් දුන්නා. මේ විදිහට කවදාවත් බෑ මේ වෛරය පිරිමහා ගන්න. මේක දිගින් දිගට යනවා මිසක්. ඒ වෙනුවට කරන්න තියෙන්නේ ආපසු හැරිලා බලන එකයි. එතකොට මේ යෝනිසෝ මනසිකාර කියලා කියන, යෝනිසෝ මනසිකාර කියලා කියන්නේ පින්වතුනි මේ වචනේ කොහොම වුණත් දැන් මෙනෙහි කිරීම කියන එක අපි කවුරුත් දන්නවා. මේ මෙනෙහි කිරීම ඇතුල් පැත්තට හරවන එක. මේක පැන නගින තැනටම, මේ විතර්ක හිතිවිලි පැන නගින තැනටම හරවනවා. අපි හිතමු දැන් මහා බල සම්පන්න ආලෝක ධාරාවක් අපි හරවගෙන ඉන්නවා එළියට, එහා පැත්තේට. ඒකෙන් අපි රූප බල බල ඉන්නවා. ඒක හුඟක් ඈතට විහිදුවන්න පුළුවන්. නමුත් ඒ ආලෝක ධාරාව යම් අවස්ථාවක ආපස්සට හැරෙව්වත් අන්න ඒ වගේ ඒ අවස්ථාවේ අර සමන්ගේ චිත්තසංතානිය තුල ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන්ම මේ පුද්ගලයාට ප්‍රත්‍යක්ෂ වෙනවා. ඒවා ප්‍රත්‍යක්ෂ වෙනවා. අන්න ඒ විදිහ තත්ත්වයක් ඔතන වෙන්නේ. එතකොට අර සංස්කාර වේගය, සංස්කාර ඔස්සේ දුවමින් සිටි අවස්ථාවේ බුදු පියාණන් වහන්සේ පෙන්නුවා වෛරය නෙවෙයි මෙතෙන්ට බෙහෙත අවෛරයයි. අවෛරය කියලා කියන්නේ අන්න වෛරය ඉවත් කිරීමයි. වෛරය, වෛරය නිසා ඒ ඇති වෙන කම්පනය, ඒ හැම එකක්ම අත්දකපු තැනැත්තියකට පෙන්නුම් කළා. මේ වෛරය සංසිඳවගත් අවස්ථාවේ තමයි නියම සංසිඳීම කියන්නේ. අන්න ඒක තුලින් එතකොට අපිට හිතා ගන්න පුළුවන් අර සම්මන්ති කියන වචනේ හොඳට පැහැදිලි වෙනවා. සංසිඳීමයි මේ විතර්ක වේගය සංසිඳව ගන්න පුළුවන් වුණා. ඒක තුලිනුයි දැක්කේ නිවන. නිවන කියලා කියන විවරය. මේ දීර්ඝ සංසාරයේ සත්වයා යන්නේ මේ විතර්ක බන්ධනයක් උඩයි, හිතිවිලි උඩයි. දැන් කවුරුත් දන්නවනේ ඇල්ම කියන එක ඇති වුණාම ඒක යන දුර. සමහර විට පොඩි සද්දයක්, හොඳ මිහිරියඬක්, හොඳ රූප සම්පන්න යම්කිසි රූපයක් දුටුවා. ඒක තුල ඇතිවෙන ඇලීම කොයිතරම් දුර යනවද, අන්තිමට ගිහිලා කොයිතරම් විදිහේ තත්ත්වවලටපත් වෙනවද කියන එක අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ගැටීම පිළිබඳවත් එහෙමයි. ඉතින් ඒක අන්න අර මිරිඟුව සිදුවන්න වගේ දිවිල්ලක්. ඒ වෙනුවට දැන් මෙතන ලෝකෝත්තර තත්ත්ව ලබා ගන්නවා කියලා කියන්නේ සංසාරයෙන් මිදීම කියලා කියන්නේ. මේ යන දිවිල්ල වෙනුවට නැවතීමයි. එතනම නවතිනවා කොටිම්ම කියතොත්. අර ආලෝකය ආපසට හැරෙව් හැටිය පෙනෙනවා මෙතන නියම ප්‍රභවය, නියම ඇති වෙන තැන මෙතනයි. ඒක තමයි දැන් ওই ධර්මයේ කියවෙන්නේ රාගෝච දෝසෝච ඉතෝ නිදාන. ධර්මයේ සඳහන් වෙනවා රාගයත් ද්වේෂයත් ඇති වෙන්නේ මෙතනින්මයි. දැන් ওই නුග ගහ දිහා බැලුවම අපිට පේනවා කල් ගිහිච්ච උඟක් පරණ නුග ගහක කෙනෙකුට සොයා ගන්න පුළුවන් දෝකේ මුල. නියම මුල සොයා ගන්න බෑ. මොකද අර ඇසුතු බැහැලා අන්තිමට මේක මහා පටලැවිල්ලක් ව්‍යාකූල තත්වයක් වෙනවා. අන්න ඒ වගේ තමයි මේ විතර්ක වලින් වෙන දේ. අපි අර පුද්ගලයන් පස්සේ එලවගෙන යනවා. තවත් අරමුණු ඔස්සේ එලවල යනවා. නමුත් මේකේ නියම ඇතිවීම හටගැන්ම අපිට පේනින්නේ නැහැ. හටගැන්ම පේනින්න නම් අන්න අර ආලෝක ධාරාව ආපස්සට හරවන්න ඕන. ඒ හැරවිල්ලට තමයි ප්‍රඥාව කියලා කියන්නේ. යෝනිසෝ මනසිකාර කියලා කියන්නේ. නුවණින් මෙනෙහි කිරීම කියලා කියන්නේ. නුවණින් මෙනෙහි කිරීම තුලින් කෙරෙන්නේ අන්න ඒ අපි අර බාහිරයට යොදන දැනුම, එහෙම නැත්නම් ප්‍රඥා ශක්තිය, අවබෝධ ශක්තිය ආපස්සට හරවලා තමන්ගේ හිත දිහා බලනවා. ඒක තුලින් පේනනවා එතකොට ඒ බලන මොහොත තුල නැවතීමක් තිබෙනවා. දිවීමක් නැහැ, නතර වීමක් තිබෙනවා. අන්න ඒ නතර වීම තමයි, ඒ නිවීම තමයි නිවන කියලා කියන්නේ. ප්‍රථම මාර්ගඥානයෙන් නිවීම අවබෝධ කරගත්තා එතකොට යක්ෂිනිය. ඒ අනුව ඊළඟට අර ශීලයක් එක්කම යන ඒ පරිවර්තනයේ ප්‍රතිඵලයක් තමයි අර විදියට මෘදු මොලොක් තත්වයකටපත් වෙලා, නිර්මාංශ තත්වයකටපත් වෙලා මහ පුදුම ධර්ම ප්‍රාතිහාර්යයක් ඒ කථාන්තරයේ සඳහන් වෙනවා. ඉතින් අන්න එකෙන් අපි මේ වෛරය සංසිඳවීමට උපකාර වෙන තවත් එකක් අපි මතු කරගත්ත අර කියපු යෝනිසෝ මනසිකාර්යය. අපිට මේ වෛරයක් ඇති වෙච්ච අවස්ථාවේ අපි බොහෝ විට කරන්නේ එකට එක කිරීම පමණක් නෙවෙයි, කරාටත් වඩා ඉහළින් යන්න කරනවා. ඒකට ධර්මයේ සඳහන් වෙන කරණුත්තරීය කරණ කියලා. නම් කිසි කෙනෙක් ප්‍රවල බැලුවොත් බණිනවා, බැන්නොත් ගහනවා, යහුවත් මරනවා. ඒ විදිහටයි කරණුත්තර කරිය. කරනවට වැඩිය ඉහළින් යන්න කරනවා. ඒකේ කෙලවරක් නැහැ. ඒක යන්නේ අන්තිමටම මහා භයානක විදිහට සංසාරයේ වෛර බන්ධනේ දැඩි වෙනවා. ඒ වෙනුවට අන්න අර සංසිඳීමට යොමු වෙනවා. මේක දිහා බලනවා හැරිලා, මොහොතකට හැරිලා බලනවා යෝනිසෝ මනසිකාර වශයෙන්. එතකොට නොයිකුත් බාහිර හේතුන් තියෙන්න පුළුවන් ද්වේෂයට. ඒ තනත්තාගේ දුර්වලකම් ඒවා තමන්ට කරපු දේවල්. නමුත් ආසන්න හේතුව තමා තුළමයි. ඒකයි කියන්නේ රාගෝච දෝසෝච ඉතෝ නිදාන. රාගයත් ද්වේෂයත් මෙතනිනුයි පැන නැංගේ. එතනින් නෙවෙයි. රාගයත් ද්වේෂයත් එයාදි කෙලෙස් එතනින් නෙවෙයි. ඒ අරමුණින් ඒ තැනැත්තගෙන් නෙවෙයි පැන නැගුණේ. මෙතනින්ම. ඔන්න ඕකයි බුදු පියාණන් වහන්සේ ලෝකයාට හෙලිකල සත්‍යය. ඉතින් මේක අවබෝධ කර ගැනීමයි මේ ධර්ම මාර්ගය කියලා කියන්නේ. යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. සාමාන්‍ය ලෝකයාගේ තිබෙන අයෝනිසෝ මනසිකාරය. නුනුවණි පරණ වචනේ නුනුවණින් කියලා කියන්නේ අනුවණ විදියට, අනිසි විදියට මෙනෙහි කිරීම. අනිසි විදියට මෙනෙහි කිරීම තමයි අන්න අර මුවා දකින මිරිඟුව ඔස්සේ දුවන්න වගේ වැඩක් ඒක. ඒ වෙනුවට මෙතන තිබෙන විතර්ක දිහා හැරිලා බලනවා. මේ හිතවිලි ධාරාව පැනගුණේ මෙන්න මේ නිසා නේද කියලා ඒ අවබෝධයත් එක්කම නිවෙනවා. ඒක රහස හේලි වුණ නිසා. අඳුර තියෙන තැනකට ලාම්පුවක් අරගෙන ගියේ හැටිය අඳුර දකින්න ලැබෙන්නේ නැහෙනේ. ලාම්පුව ගිනිච්ච හැටිය එතන අඳුර නැහැ. අන්න ඒ වගේ ක්ෂණිකයි ඒක. ඒක ක්ෂණිකයි. ලාම්පුව ගෙනිච්චට පස්සේ ඕන දැන් ලාම්පුව ආවා කියලා අඳුර නැති වෙන්නේ නැහෙනේ. ලාම්පුවේ ආලෝකයත් එක්කම අඳුර නැති වෙනවා. අන්න ඒ වගේ දෙයක් තමයි ක්ෂණිකවම ඒ මාර්ගඵල අවබෝධය කියලා කියන එක නොයෙකුත් පුද්ගලයන් ගැන ධර්මයේ සඳහන් වෙන්නේ. ඔන්න ඔය අපි අර නිතර පාවිච්චි කරන එකක් තමයි වෙස්වලා ගත්ත ආශිර්වාද කියලා. අන්න ඒ වගේ මේ මෙතනක් තිබෙන ජීවන ගැටලුවක්. අර යක්ෂණියට පුළුවන් වුණා මේ ගැටලුව තෝරගන්න. තෝරගෙන එතනම සංසිඳීම ලබා ගත්තා. යෝනිසෝ මනසිකාරය. ඊළඟට ඒ වගේම උපකාර වෙන දෙයක් තමයි වෛරය සංසිඳවා ගැනීමට ඒක ධර්මයේ සඳහන් වෙන්නේ පත්‍යවේක්ෂණ කියලා. පත්‍යවේක්ෂා කිරීම කියලා කියන්නේ ආපසු හැරී බැලීම, නුවණින් සලකා බැලීම කියලා කියන්න පුළුවන්. ආපසු හැරී බැලීම කියලා කිව්වට ඒක අර ඇහින් බලන බැලීමක් නෙවෙයි, නුවණින් සලකා බැලීම. ඒකත් සමහර විට උපකාර වෙනවා වෛරය සංසිඳවා ගැනීමට. ඉතින් ඒකට තමයි ඔය බොහෝ විට මේ ධර්ම පාඨ එහෙම නැත්නම් අර බුදුරජාණන් වහන්සේගේ බෝධිසත්ව චරිතයේ ඒ වෛරය ජයගත්තු ආකාරය, මෛත්‍රී පාරමිතා, ශාන්ති පාරමිතා ආදී දේවල් නුවණින් සිහිපත් කරලා Tamanṭama අවවාද කරගන්නවා. ඒකෙදි කරන්නේ ප්‍රඥාවට මුල් තැන දෙනවා. සාමාන්‍යයෙන් වෛරය, ද්වේෂය ආදී දේවල් මේ හදවත තුලින් හැඟීම් අනුසාරයෙන් පැන නගින දේවල්. ඒවායේදී ප්‍රඥාව යටපත් වෙනවා, නුවණ යටපත් වෙනවා. දැන් මෙතෙන්දි කරන්නේ ප්‍රත්‍යවේක්ෂාව මගින් නුවණ මතු කරලා ගන්නවා. නුවණ මතු කරලා ගන්නවා. නුවණ මතු කරලා අරගෙන මේ தત્ත්වය තේරුම් ගන්න අවස්ථාවක් ලස්සනවා. ඒකටයි ප්‍රත්‍යවේක්ෂා කියලා කියන්නේ. ඉතින් ඒකට උපකාර කරගන්න පුළුවන් අර විදියට ආදර්ශ, බෝධිසත්ව ආදර්ශ, තවත් ධර්ම පාඨ, ධර්මයේ කියලා තිබෙන කාරණා ප්‍රත්‍යවේක්ෂා හැටියට නුවණින් සලකලා බලනවා. එපමණක් නෙවෙයි දැන් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ තිබෙනවා ඒකටම මේ ප්‍රත්‍යවේක්ෂා වශයෙන් උපකාර කරගත හැකි ධර්ම පාඨයක් තමයි බුදු පියාණන් වහන්සේ ඒක අපි තේරෙන වචන වලින් කියනවා නම් අනමතග්ග සංයුක්තියේ ප්‍රකාශ කළ තිබෙනවා මේ දීර්ඝ අති දීර්ඝ සංසාරයේ තමන්ට මවෙක් පියෙක් නූන සහෝදරයෙක් සහෝදරියක් නූන පුතෙක් දුවක් නූන කෙනෙක් සොයා ගැනීම පහසු නැත කියලා. කොට ඒක තුලින් හිතා ගන්න පුළුවන් කොයිතරම් කාලයක් අපි මේ දීර්ඝ සංසාරයේ ගත කළාද කියලා. මේ දැන් මෙතන ඉන්න හැම කෙනෙක්ම එකිනෙකාට මේ බුද්ධ වචනය අනුව මවෙක් වෙන්නේ නැති, පියෙක් වෙන්නේ නැති, සහෝදරයෙක් වෙන්නේ නැති, සහෝදරියක් වෙන්නේ නැති, පුතෙක් වෙන්නේ නැති, දුවක් වෙන්නේ නැති මේ විදිහට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. අන්න ඒක ගැන හිතලා, ඒක ගැන හිතලත් තමන්ගේ හිත ද්වේෂයෙන් හිතේ තියෙන වෛරය ඉවත් කරගන්න කියලා ධර්මයේ සඳහන් කරනවා. මේ සත්‍යතාව අනුව මේ සංසාරයේ දීර්ඝ කාලීන මේ පැවැත්ම අනුව අපිට නෑයන් නූන කෙනෙක් නෑ. එතකොට මේ නෑයන් වල හිටිය අවස්ථාවල් වල අපිට නොයෙකුත් විදිය සංග්‍රහ කරන්න නැති, අප වෙනුවෙන් ජීවිත පූජා කරන්න නැති. ඒ බඳු අයයි දැන් මේ වෙස් වලාගෙන ඇවිල්ලා ඉන්නේ දැන් වෛරකාරයෙක් හැටියට කියලා හිතාගෙන මේ දීර්ඝ සංසාරේ ගතෙක් තරහා නාට්‍යයක් වගේ දෙයක් තමයි. නමුත් මේකේ හිතා ගන්න ඕන මෙන්න මේක හරියට තේරුම් ගත්තේ නැතිනොත් මේක භයානක. තමන් අර කියාපු අපාය ආදී තැන් වලට යනවා, අර දේවදත්ත ස්තවිරන් වුණා වගේ අවීචි තත්වයටත් යන්න පුළුවන් මේ වෛරය දිගින් දිගට යාමේ. ඉතින් මේක අනුව අපි මේක සමහර විට කාලෝචිත බණක් වෙන්න පුළුවන්. මොකද මේ කාලෙත් අපේ රටේ පමණක් නෙවෙයි ලෝකයේ පවා විහිසෙන්නේ වෛරයෙන් වෛරය සංසිඳවා ගැනීමටයි. සමහර විට ජාත්‍යන්තර සම්මේලන වලත් ඒවා කියවුණත් මොකද සාමාන්‍ය ලෝකයාට මේක අමතක වෙනවා පහසුවෙන්ම. බුද්ධ වචනේ වෛරයෙන් වෛරය කිසිදාක සංසිඳවා ගන්න බැරි කියලා. නමුත් අපි උත්සාහ කරනවා වෛරයෙන් වෛරය සංසිඳවා ගන්න. අපිට ඒක සාමූහිකව කරන්න බැරි වෙන්න පුළුවන්. දැන් මේ පරිගැනීම කියන එක අපිට පේනවා. දැන් මෙතන පරිගැනීම සඳහා මේ කතාවෙන්ම හෙළි වෙනවා එකිනෙකා ගොදුරු කරගන්න තිරිසන් ජාතිවල උත්පත්ති ලැබුවා. බලලට ගොදුරු වුණා කිකිලි යගේ බිත්තර. ඊළඟට දිවි දෙනට ගොදුරු වුණා අර මුඇත්තියගේ පැටව. ඒ වගේ මේ සංසාරේ පලිගන්න ඕන අයට, වෛර පිරිමහා ගන්න ඕන අයට ගැළපෙන හාටියට මායя සකස් කරලා තියෙනවා මේ සංසාරේ, මේ සත්ත්ව ලෝකේ. එකිනෙකාට ගොදුරු වෙන ආත්ම භාව ලබා ගන්න ඉඩ තියෙනවා. මේවා දැන් මේ සංසාරේ මේ කොටිම බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා සත්ව විෂය අචින්තේයී කියලා. කර්ම විෂය අචින්තේයී කියලා හිතා ගන්න බැරි තරම් මහ පුදුමයි. නමුත් මේ හැම එකකටම යටින් තිබෙන්නේ කර්මය. මේ අපේ හිතවිල්ලයි. හිතවිල්ල තුලින් තමයි මේවා එකතු කරන්නේත්, වෙන් කරන්නේත්, අන්තිමට සංසිඳීමත් හිතවිල්ල මේ හිත දිහා බැලීමෙන් කරගන්න පුළුවන් වන්නේ. නමුත් මෙයින් අපිට පේනවා අර එකිනෙකා ගොදුරු කරගන්න තිරිසන් ආත්මවල අපට ඉපදිලා අපේ වෛර, අපේ බලාපොරොත්තු තියෙන වෛර පිරිමහා ගන්න නම් ඒකට අවස්ථාව සලස ගන්න පුළුවන්. දැන් මෙතන සිද්ධ වුණෙත් ඒකයි. ඉතින් ඔයින් අපිට පේනවා අර සංසාරයේ භයානකත්වය මේ වෛර සිතක් ක්‍රමක්‍රමයෙන් වැඩිලා යාමේදී. සාමාන්‍යයෙන් අපි සුළු දෙයක් හැටියට හිතන්නේ කෝපය කාට කාටත් ඇවිස්සෙනවා. පොඩි ඇවිස්සිල්ලකින් කෝපය එනවා, කෝපය ක්‍රෝධය වෙනවා, ක්‍රෝධය ද්වේෂය වෙනවා, ද්වේෂය වෛරය වෙනවා, වෛරය බද්ධ වෛරය ආඝාතය කියලා කියන වචනේ දක්වාම යනවා. ඔන්න ඔය විදිහට වැඩිලා ගිහිච්ච එක ඊළඟට අර මහා ගහක් මුල් බැස ගත්තට පස්සේ මේක ලේසියෙන් මුලින් උපුටා දාන්න බෑ. සමහර විට මෛත්‍රී හිතවත් අහන්නේ නැහැ. මෛත්‍රිය හිත නගා ගන්නත් තමයි. ඒකයි බුදු පියාණන් වහන්සේ මේ තරම් ක්‍රම රාශියක්, උපක්‍රම රාශියක් දක්වා වදාළේ කෙනෙකුට හිත හදා ගන්න. එතකොට මේ පින්වත් හැම දිනෙකම බණ අහන්නේ මේක චාරිත්‍ර ධර්මයක් හැටියට නෙමෙයි, තමන්ගේ හිත තනා ගැනීමටයි. එතකොට මේ කතාව තුලින් අපි කල්පනා කරගන්න ඕනේ මේකේ තියෙන ආදර්ශ, නිදර්ශන, ඒ වගේම මේ ගාථා ධර්මය තුල තියෙන ගැඹුර. මේන් අපිට ධර්මයේ ඇති, මේ බුදු පියාණන් වහන්සේ වදාළ ධර්මයේ ඇති සම්දිට්ඨික අකාලික ගුණය අපට අස්පනා අපිට මේකේ ප්‍රතිඵල ලබාගත් හැකි ආකාරය මෙහැම එකක්ම පැහැදිලි වෙනවා. දැන් විශේෂයෙන්ම අර ප්‍රත්‍යවේක්ෂා වශයෙන් සලකලා බලනකොට අපේ හිතට අපිම අවවාද කර ගැනීමක් එතන කරන්නේ. ප්‍රඥාවට තැන ලබා දීමක්, හැඟීමට වහල් නොවි ප්‍රඥාවට තැන ලබා දෙනවා. බුද්ධ වචනය අනුව කල්පනා කරලා ධර්මයට නඟලා ඊළඟට තමන්ටම තමන් අවවාද කර ගන්නවා. මේ තරම් සංසාරයක නේද නුඹ මේ ගමන් කරන්නේ, මේ නුඹගේම මවට පියාට මේ සංසාරික වශයෙන්. ඒ සමහර අවස්ථාවල බුදු පියාණන් වහන්සේ මේ දීර්ඝ සංසාරය දක්වන විට ඒ තවත් දක්වපු උපමාවක් තමයි, මහණෙනි මේ මුළු මහත් සම්බුද්දීපේහිම මේ දඹදිවේම තිබෙන ගස්කොළන් වල අතුරිකිලි අඟල් හතරේ කෑලිවට කපලා මේ මගේ තාත්තා මේ මගේ අම්මා කියලා ඒ විදිහට කිව්වත් ඒ සංසාරයේ Tamanට මව්පියෝ උණු ගන්න කියලා නිම කරන්න බැරිය. ඒ තරම් දීර්ඝ කාලයක්. ඒකට එහෙම හිතනකොට අපි කිසි කෙනෙකුට අනික් කෙනා අමුත්තෙක් නෙවෙයි. හැමෝම මේ සාංසාරික අර සහෝදර සහෝදරිය වගේ තත්ත්වයක් තියෙන නමුත් අපිට මේ අර අවිද්‍යාව නිසා මේක අමතක වෙනවා. ඒකට බුදු පියාණන් වහන්සේ අපට මතු කරලා දෙන්නේ මේ සනාතන ධර්මතාවයි. කිසිදාක අර කියාපු ওই වෛරයකින්ම සංසිඳවන්න බෑ. ඒ වෙනුවට මේක ඇතුළත තියෙන ක්‍රියාකාරීත්වය අවබෝධ කරගත්තු අවස්ථාවේ තමයි සංසිඳීම ඇති වෙන්නේ. ඒක තුලින් මේකේ නිස්සාරත්වය පැහැදිලි වෙනවා. මේ Tamanම අටවගත්තු එහෙම නැත්නම් Tamanma අටවගත්තු උගුලකයි මේ අසු වෙලා තිබෙන්නේ. ඒක ඔස්සේ දුවනවා. ඒ වෙනුවට දැන් මෙතන මෛත්‍රිය, ඊළඟට මෛත්‍රිය කියලා කියන්නේ මෘදු බවයි. මෘදු මොලක් සිතක් ඇති කර ගැනීමයි. ඒක ක්‍රමානුකූලව කළ යුත්තක්. ඒක පාටම අර හිත නගා ගන්න බැරි වෙන්න පුළුවන්. නමුත් ක්‍රමක්‍රමයෙන් අපි හිත පුරුදු කර ගන්න ඕන. බුදු පියාණන් වහන්සේ අර කරණීය සූත්‍රයේ දක්වලා තිබෙන්නේ එක එක පුද්ගලයන් ගැන වෙනම කියලාත් නෑ එතන. ඒ නමුත් යම් තාක් සත්වයන් සිටිනවා නම් අපිට හිතා ගන්න තිබෙන්නේ දුක වේදනාව දැනෙන යම් තාක් සත්වයන් සිටිනවා නම් ඒ හැම දෙනාම සැපතට කැමති, දුකට අකමැති, හිංසාවට අකමැති කියන ඒ හිතවිල්ල අපේ හිතට දාගත්තාම අන්න එතකොට අර හැම දිනාටම යහපත පැතීමේ ශක්තිය අපතුලින් ඇති වෙනවා. ඒක නිතිපතා මතු කරගත්තොත් භාවනාවක් හැටියට සියලු සත්වෝ සුවපත් වෙත්වා කියන හිතවිල්ල හතර ඉරියව්ව එහෙම බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙන කර්මීය සූත්‍රය දක්වන ඒ උතන් පෙන්눔 කරලා තිබෙනවා හතර ඉරියව්වෙම වඩන්න පුළුවන් භාවනාවක් කියලා. යම් හිතවිල්ලක් නිතර නිතර වඩනකොට ඒ පැත්තටමයි හිත නැඹුරු වෙන්නේ. බුදු පියාණන් වහන්සේ වදාරලා තිබෙනවා යඤ්ඤදේව භික්ඛු බහුලං අනුවිතක්කේති අනුවිචාරේති තථාතථා නති හෝති චේතසෝ කියලා. ධර්මතාවක් හැටියට එතනක් දක්වනවා. යම් කිසි භික්ෂුවක් යම් යම් දෙයක් නැවත නැවත හිතනවනම් ඒ පැත්තටම නැඹුරුවක් ඇති වෙනවා කියලා. නැති කියලා කියන්නේ නම්‍රතාවක්, නැඹුරුවක්. එතකොට අපේ හිත වල දැන් ඒ පැත්තට නැඹුරු තියෙන බව අපි කවුරුත් දන්නවා. නමුත් හොඳ පැත්තට නෙවෙයි බොහෝ විට නැඹුරුව තියෙන්නේ. සංසාරේ බොහෝ විට නරක පැත්තට නැඹුරු ඇතිවයි මේ සංසාරේ ගමන් කරන්නේ අපි. ඒ වටයි නැඹුරු වෙන්න කැමති. නමුත් මෙතන තියෙන උත්සාහයෙන් ඇති කරගත යුතු නම්‍රතාවක්, නැඹුරු වීම. ඒකට තමයි භාවනාව කියලා කියන්නේ. භාවනාව කියන එක දක්වන්නේ කුසල් සිතක් නැවත නැවත ඇති කර ගැනීමෙන් ආසේවන ප්‍රත්‍ය හැටියට ඔය ධර්මය දක්වනවා. ආසේවන කියලා කියන්නේ නිතර ඇසුරු කිරීම වශයෙන්. ආසේවිතා භාවිතා බහුලීකත. නිතර ඇසුරු කිරීම වශයෙන් යම්කිසි ශක්තියක් හිතට ඉතේ උපදව ගන්නවා. වතුර බිඳුවක් වුණත්, ගහකින් වැටෙන වතුර බිඳු කීපයක් වුණත් දීර්ඝ කාලයක් වැටෙනකොට ගලක හිලක් හැරෙන තරම් ඒක උපකාර වෙනවා. අන්න ඒ වගේ හිතවිල්ලක් නැවත නැවත මතු කරනකොට හිත තුළ යම්කිසි විශේෂ නැඹුරුවක් ඇති වෙනවා. දැන් මෙතන මෛත්‍රී භාවනාවෙන් කරන්නේ අර ද්වේෂය ඉවත් කරන, වෛරය ඉවත් කරන, කෝපය ඉවත් කරන යම්කිසි අනිත්‍යයට යහපත සැලසෙන නැඹුරුතාවකට හිත යොමු කරනවා. අන්න ඒ නම්‍රතාව ක්‍රමානුකූලව ඇති කරගත්තාම අර එන කෝප වෛරාජ්‍ය ඉක්මනින් සංසිඳව ගන්න පුළුවන්. එකපාරටම වැරි වුණත් ඒ නැවත කල්පනා කළා අර භාවනාවට හිත නගලා ඒවා පළවහරින්න පුළුවන් ශක්තියක් ලැබෙනවා. එක නිසා තමයි මිතිපතා මෛත්‍රී භාවනාව වැඩිවත් වෙන්නේ විශේෂයෙන්ම සමාජයේ ජීවත් වෙන අයට හැම පැත්තෙන්ම අසන්ට ලැබෙන්නේ ද්වේෂය වඩන වෛරය වඩන ඒ විදිහේ විධාන ඒ විදිහේ වචන ඒ විදිහේ ආරංචි ප්‍රවෘත්ති තමයි අපේ කනට වැටින්නේ දකින්න ලැබෙන්නේ අන්න ඒව තුලින් අපේ හිත කැළඹිලා අන්තිමට යන්නේ අර කියාපු විදිහට සුළු වශයෙන් පටන්ගෙන අන්තිමට වෛර විදිහට යනවා ඉතින් ඒක නිසා අපි සමහර විට තනි තනිව හෝ සාමූහිකව අර විදිහට වෛරය පිරිමහා ගන්න උත්සාහ කරනවා මේ රටේ පමණක් නෙවෙයි බටහිර ඒ කොයි රටවල්වත් ලෝකයේ හැම තැනම මේ මහා ව්‍යාකූලතාවල් වලට හේතු වෙලා තිබෙන්නේ මෙන්න මේ හිතක ඇති වෙන ද්වේෂයේ ප්‍රතිඵලයයි අපි මේ මහා බෝම්බ භයානක බෝම්බ කියලා තියෙන දේවල් මේ ඔක්කොම ඇති වුණේ කොතනද ඔය මහා භයානක අපි ඤාෂ්ටි කවි කියලා කියන දේවල් මේ ඔක්කොම ඇති වුණේ මේව හටගත්තේ මේව නිෂ්පාදනය වුණේ කොතනද මිනිහගේ හිතේ අර කියාපු ද්වේෂසිතේ එතනිනුයි පටන් ගත්තේ ද්වේෂසිතේනිනුයි පටන් ගත්තේ කෙනෙකුට යහපත සලසන දෙයක් නෙවෙයි නිෂ්පාදනය වුණේ ලෝකයක් විනාශ කරන උපකරණයක් ඒක නිෂ්පාදනය වෙන්න උපකාර වුණේ අන්න අර කියාපු ද්වේෂසිතයි ඒක නිපද වූ පුද්ගලයා දන්නවා මේකෙන් කරන්නේ මේ ලෝකයක් විනාශ කරන දෙයක් එතකොට මොන හේතුවකින් හෝ ඒක ලාභ ප්‍රයෝජන සලකා හෝ ඒක නිපදෙව්වා නම් එතකොට ඒක නිෂ්පාදනය වුණේ නිෂ්පාදනාගාරය අන්න අර ද්වේෂය ඇති හිතයි ඒ විදිහට කල්පනා කරනකොට මේ ලෝකය පිළිබඳ බුදු පියාණන් වහන්සේ දක්වා වදාළ මේ ලෝකය තියෙන්නේ අපතුලමයි ලෝකය තියෙන්නේ අපතුලමයි අපි මේ නොයෙකුත් සංනිවේදන මාධ්‍ය වලින් ලෝකය හඳුන ගන්න උත්සාහ කරනවා හැමදාම මේ නිදි නැතුව මේ පින්නතුනොත් ලෝකය දකින්නවා ඇති නමුත් ඒ ලෝකය නෙවෙයි මෙතන බුදු පියාණන් වහන්සේ දක්වන්නේ අන්න එතෙන්දී ආපහු හැරිලා බලන්න ඕන ඒ බලන යන්ත්‍රය මොහොතකට නතර කළා ආපහු හැරිලා බලන්න ඕන මේ බලන ඇහැදියා මේ අසන කන දිහා මේ අනිකුත් ඒවා දිහා ආපහු හැරිලා බලන්න ඕන අන්න ප්‍රඥා ආලෝකය හැරෙව්ව දවසටයි ලෝකේ යථා තත්ත්වය ලෝකය අවබෝධ කරගන්න පුළුවන් ලෝක විදූ කියලා බුදු පියාණන් වහන්සේ නියම ආකාරයෙන්ම හඳුන්වන්න පුළුවන් වන්නේ ඔන්න ඔය කියාපු මේ සලායතන ලෝකය කියලා කියන ඇස කන නාසය දිවකය සිත කියලා කියන මෙන්න මේ ලෝකේ හඳුනගත්තු නිසායි බුදු පියාණන් වහන්සේ නියම වශයෙන්ම ලෝක විදු වෙන්නේ අනිකුත් දේවල් නම් ඒ මට්ටමේ දැන් මේ කාලේ විද්‍යාඥයෝත් ඒකට භාගයකට හරි ලෝක විදු කියන්න පුළුවන් ඒ අයගේ අවබෝධය අනුව නමුත් ඒක නෙවෙයි ගැඹුරුම අර්ථයෙන් ලෝකය කියලා කියන බුදු පියාණන් වහන්සේ ඔන්න ඔය කිය අභ්‍යන්තර ලෝකයයි මේ ලෝකය ජය ගන්න තමයි මේ ලෝකයෙන් එතෙර වෙන්න තමයි බුදු පියාණන් වහන්සේගේ ඒ ධර්මයේ දේශනා කරලා තිබෙන්නේ එතකොට මේ පින්නතුන් නුවණින් කල්පනා කරන්න ඕන අපි මේ කෙටි ගාථාවක් සරල ගාථාවක් ආශයෙන් මේ ධර්මයේ ගැඹුරට ගිය ක්‍රමක්‍රමයෙන් මේ පින්නතුන්ගේ අවබෝධ ශක්තිය අනුව ඒ ප්‍රමාණයෙන් අවබෝධ කරගන්න ඇති මේ හැම බණක්ම අපි අසන්නේ අර කියාපු අපිට යම්කිසි අවස්ථාවක නිවන් ප්‍රත්‍යක්ෂ කරගැනීම සඳහා උපකාර වෙන සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියලා කියන ඒ වටිනා ගුණ ධර්ම අපේ චිත්තසංතානෙ ඇති කර ගැනීමටයි එතකොට විශේෂයෙන්ම මේ යුගයට ඊ타මාත්ම කාලෝචිත අදාළවන වෛරයේ සංසිඳවා ගැනීම පිළිබඳ ධර්ම දේශනාවකටයි මෙතෙක් මේ පින්වතුන් සමන් දුන්නේ මේක තුලින් මේ ඇති කරගත්තු අර කියාපු සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියලා කියන ඒවා මේ ජීවිතයේම භාවනාමය වශයෙන් දිනු කරගෙන දිනු පවුණු කරගෙන මේ අති භයානක සංසාරේ මේ මෙතන මේ කියවුණු විදිහේ එකිනෙකාගෙන් පරිගන්න භයානක විදියට මරාගෙන කන සංසාරයකින් මේ බුදු පියාණන් වහන්සේලා රහත්තුණු සංඝයා වහන්සේලා රහතන් වහන්සේලා දක්වලා තිබෙනවා නිවන් දැක්කට පස්සේ මම මේ ගව ඝාතන මඩුවකින් නිදහස් වුණා කියලා. ඒ විදිහටයි රහතන් වහන්සේලා සංසාරේ දිහා පහු හැරිලා බැලලා කිව්වේ මුත්තෝ ආඝාතනෝ ආඝාතන යත හරියට ගව ඝාතන මඩුවකින් නිදහස් වුණා වගේ මේ සංසාරයෙන් මිදීම කියලා අන්න එහෙම හිතා ගන්න ඕනේ. එතකොට මෙන්න මේ කියාපු මේ ලෝකය කියලා දැන් අපි හිතන ඔය ගව ඝාතන මඩුවෙන් නිදහස් වෙන උපකාර වෙන ධර්මයක ඇසුවේ ඒ තුලින් තමනුත් මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය පිළිහිට කරගෙන බණ භාවනා කරලා අර කියාපු අර යක්ෂණිය ලබාගත්තු යක්ෂණිය හිත මුරුදු මොනක් කරගත්තු අර ලෝකෝත්තර ධර්මයන් තමනුත් මේ මිනිස්සෙයින් වෙන මේ අපිත් මේවත් ලබාගෙන මේ සියලු සංසාර දුකින් අත් මිදලා උතුම් අමා මහ නිවනින් සංසෙන්ට මේ ධර්ම ශ්‍රවණේ කාන්තින් කුෂ්ඨ වේවා ඒ වගේම මේ විශ්වයේ යම් තාක් සිටිනවා නම් ශාසන ආරක්ෂක දිව්‍ය බ්‍රහ්ම රාජානන් වහන්සේලා උන්වහන්සේලාත් මේ අපි ධර්ම ශ්‍රවණ මේ ධර්ම දේශනාව මේ වශයෙන් රැස් කරගත් කුසල සම්භාරය අනුමෝදන් වී ඒ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් අමා මහ නිවනින් සැනසෙත්වා ඒ වගේම අවීචිය සිට අකනිටා දක්වා වූ ඔබේ ඥාතීනුත් ඇතුළු යම් තාක් ලෝක සත්වයින් සිටිනවා නම් පින් කැමති නිවන් කැමති ඒ හැම දිනාමත් අපි මේ ධර්ම දේශනාව මේ ධර්ම ශ්‍රවණය වශයෙන් දස්කෘත කුසල සම්භාරය අනුමෝදන් වීමෙන් ජාති ජරා ව්‍යාධි මරණ ආදී සියලු සංසාර දුකින් අත් මිදින උතුම් මමා මහ නිවනින් සැනසෙත්වා කියන කරුණා සිතින් යුක්තව මේ විදිහට ගාථා කියලා පින් කමුවන්නෙත්තාවතා චම්හි සම්භතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවානුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා සබ්බේ දේවානුමෝදිත්වා බුද්ධන්තු අමසංපදං ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨාය භුම්මට්ඨා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං සරණං දුක්ඛප්පත්තා ච නිදුක්ඛා භයප්පත්තා ච නිභයා ශෝකප්පත්තා ච නිශෝකා හොන්තු සබ්බේ පිපානිනෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා සබ්බීතියෝ විවජ්ජන්තෝ සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ථි භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ථි භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ථි භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායින චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්න සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති නීච අතෝ නිබ්බාන සම්පත්ති නාතේ සමිජ්ජතු
පින්නතුනි ඔබ සවන් දුන් මෙම දේශනය පිරිසුදු ධර්ම දානයක් වශයෙන්ම අප ඉදිරිපත් කරන බැවින් ඒ කිසිවක් කිසිදු අයුරකින් මුදලට විකිණීම සපුරා තහනම් බව කරුණාවෙන් සලකන්න.